يدومن مومنك يدومن يدي أيه دسي ون
දසතියකට වරක් ගුවනින් ඔබ වෙත ගෙන එන දැහැමි දැහැන
ඉතින් දයාබර සඳහවත් අසන්නේ අද දවසේ අපි සූදානම් වෙන්නේ සුද්ධ ජපමාල බැතිය ගැන ඔබත් සමග සාකච්ඡා කරන්නට. ඉතින් පියතුමා මේ ආකාරයෙන් ලකලෑස්ති වෙන්නේ ජපමාල බැතිය කියලා කියන්නේ කුමක්ද? එහි තිබෙන්නා වූ වටිනාකම එහි හරය ඔබට පැහැදිලි කර දෙන්නට. විශේෂයෙන්ම අපි දන්නවා ශුද්ධ ජපමාල බැතිය කිව්වම අපගේ කිතුණු ජන ජීවිතය හා බැඳුණු වෙන් කරන්නට බැරි ඉතාමත්ම ලස්සන භක්ති අභ්‍යාසයක්. භක්ති අභ්‍යාසයකටත් එහා ගිය විශේෂයෙන්ම දේව අම්මා දර්ශනීය වුණු හැම මොහොතකම අපිට කියපු දෙයක් තමයි ගරු පියතුමනි මේ ජපමාලයේ උච්චාරණය කරන්නට කියලා. ලෝකෙ තිබෙන්නා වූ විවිධ අවශ්‍යතාවයන් වෙනුවෙන් අපගේ පාපි භාවය වෙනුවෙන් මේ ලෝකෙ තිබෙන්නා වූ නපුරාගේ බලපෑම ඉවත් කරන්නට මේ අනාදි සියලු දේ වෙනුවෙන් ජපමාලයේ ඉතා වැදගත් බව එතුමියා අපිට ප්‍රකාශ කෙරුවා. ඉතින් ඒ විතරක් නෙමෙයි දයාබර සදහවත් අසන්නේනි අපි දන්නවා ජපමාලයේ තුල තිබෙන්නා වූ බලය. අපි හැම කෙනාම පෞද්ගලික වශයෙන් ජපමාලය උච්චාරණය කිරීම තුල සමහර වෙලාවට අපි පෞද්ගලික වෙමත් නැත්නම් පවුලක් වශයෙන් මේ ජපමාලයේ බලය අපි දැනිලා ඇති. එසේත් නොමෙතනම් අපි ජපමාලයේ බලය පිළිබඳව නොයේ කතා රාශියක් අපි මේ වෙනකොටත් අහලා තියෙනවා. ඉතින් ඒක නිසාමයි ජපමාලය කියලා කිව්වම අපේ ජීවිතයට අත්‍යවශ්‍යය වගේම අපේ ජීවිතය හා බැඳුණු දෙයක් වෙන්නේ. ඉතින් ඒක නිසාම තමයි අද දවසේ අපි සුද්ධ ජපමාලය ගැන ජපමාල බැතිය ගැන තවදුරටත් ගැඹුරු ආකාරයෙන් ඔබ සමග විශේෂයෙන්ම දේව ධාර්මික ආකාරයෙන් සාකච්ඡා කරන්නට මේ ආකාරයෙන් සූදානම් වෙන්නේ. ඉතින් පියතුමනි, අද දවසේ ඔබ වහන්සේගෙන් මම පළමුවෙන්ම අහන්නේ මේ කතෝලික දේව වන්දනාව තුල ජපමාල බැතියේ තිබෙන්නා වූ වැදගත්කම, එහෙම නැත්නම් අපි ඇයි ජපමාලය කියන්නට ඕනේ කියන දේ පැහැදිලි කරලා දෙන්න අපිට.
සුදු ජපමාලය මා දකින්නේ කතෝලික ජනතාවගේ ජීවිතයට ඉතා සමීප වූ භක්ති අභ්‍යාසයක් ලෙසයි. ඒක සරලයි. ඒ සරල වුණාට සරල බව ඔස්සේ ගැඹුරු අධ්‍යාත්මික අත්දැකීම් පිවිසෙන්නට සැදැහැතුන්ට හැකියාව තියෙනවා. ජපමාලය දෙස බලද්දී අපි දකින්නේ එහි අන්තර්ගතය, ඒ වගේම එහි සැකැස්ම සාමාන්‍ය ජනතාවට ඉතා පහසුවෙන් අනුගමනය කරන්න පුළුවන් යාඥා පිළිවෙතක් විදියටයි. ඒකේ ජනප්‍රියතාවයට ඒක හේතුවක් වෙන්නට පුළුවන්. ඉතින් බොහෝ විට මිනිසෙන් වශයෙන් අප මෙලොව කටයුතු කරද්දී විවිධ අවස්ථාවන්වල අපි යෙදෙද්දී, විවිධ අවස්ථාවල අපේ වකිමල අපි යෙදෙද්දී අපට හැකියාව තිබෙනවා ජපමාලය සම්බන්ධ කරගන්නට. අපි ගෙදර යාඥාවට සම්බන්ධ කරගන්නවා පවුලේ යදුමක් ලෙස, ඒ වගේම දේවස්ථානයේ සාමූහික යාඥාවද පාවිච්චි කරන්නට පුළුවන්. ඒ වගේම අපිට තනි පංගලෙක ගමනක් යද්දී පවා අපිට ඒ යාඥාවට සම්බන්ධ වෙන්න පුළුවන්. ඒකෙන් පැහැදිලි වෙනවා කොයිතරම් දුරට ජපමාලය අපගේ දෛනික ජීවිතයට සරල යාඥාවක් වශයෙන් සම්බන්ධ කරන හැකියාව තියෙනවද කියන එක. ඉතින් ඒක කතෝලික ජනතාවගේ ජීවිතයට සම්බන්ධ වීම සඳහා මූලික බලපෑ කරුණක් වශයෙන් මම සැලකන්නේ. දෙවන ජෝහන් පාවලු සුදෝතම පාප් වහන්සේ ජප්මාලේ කන්‍යාව පිළිබඳ, ජප්මාලේ මාතාවන් පිළිබඳව නිකුත් කළ අපෝසත අනුශාසනයේ රොසාරියම් රෙජිනම් කියන ඒ අනුශාසනයේ තුලින් උන්වහන්සේ එක සරල ප්‍රකාශයක් ඉදිරිපත් කරනවා. ඒ තමයි මරියතුමිය තුලින් ජේසුස් සමිඳුන් වෙත. මරියතුමිය තුලින් ජේසුස් සමිඳුන් වෙත. උන්වහන්සේගෙන් අදහස් කරන්නේ දේව මාතාවන්ගේ චරිතෙට කිත්තු වීම තුලින් අපේ ක්‍රිස්තුස් වහන්සේගේ අනුගාමිකත්වයට ලංවනට ඉතාමත් පහසු බවයි. ඒ කියන්නේ මෙලව ක්‍රිස්තුස් වහන්සේ ඉතාමත් සම්බන්ධ ජීවත් වූ මරියතුමි අප හැම දෙනාට අපගේ ක්‍රිස්තුස් වහන්සේව අනුගමනය කිරීමේ ක්‍රියාවලියේදී ආදර්ශයක් මෙන්ම අපට ඇය එක්තරා විදිහක මැදහත් කාර්යයක් වෙනුවෙන් සම්බන්ධ වීම තමයි පාප් වහන්සේෙන් පැහැදිලි කරන්නේ. ඒතර ඇය අපට ක්‍රිස්තුස් වහන්සේ වෙත යන්න විදිය කියා දෙනවා පමණක් නෙවෙයි, යාමට අපටගේ ඇගේම යැදුම් මෙදහත්කමේ යදුම් සලින් අපට උපකාර වෙන බවයි සුතුම් පාප් වහන්සේ ඒකාකාරීට පවසන්නේ. එතකොට මේ ජපමාලය අපගේ දේවන්දනා පිළිවෙතට සම්බන්ධ වීම පිළිබඳව කතා කිරීමේදී විශේෂයෙන් එහි මූලිකම යාඥාව නමුමරි යාඥාව වෙත අවධානය යොමු කිරීම වැදගත්. නමුමරි යාඥාව දෙස බලද්දී අපට පේනවා එහි හොඳ සුදෙලි පදනමක් තිබෙනවා. එහි ඒ පළවෙනි වගන කීවේ බලපුවම අපිට පේන ලුක්තුමාගේ සුභාරංචියේ පළවෙනි පරිච්ඡේදයෙන් ගත්ත කොටසක්. නමෝ මරියනි ප්‍රියප්‍රසාද පූර්ණවන්තිනි. ඒ කොටස ගාබ්‍රියෙල් දේවදූතයා දේවමාතාවන්ට අර දේවමාතාවන් වශයෙන් තෝරාගෙන පිළිබඳ මේ මංගල පුවත පළකිරීමේදී යදාගත්තු කොටස් වාග්ගංශයක් වශයෙන් දකිනවා. ඊළඟ කොටස වශයෙන් අපි දකිනවා නමෝ ප්‍රියප්‍රසාද පූර්ණන්ද ස්වාමින් වහන්සේ ඔබ කරී ස්තන තුන ආශිර්වාදලද්දී ඔබ වහන්සේය. මේ කොටස අපි දකින්නේ එලිසබෙත් තුමීගේ මුවින් එන වදන් විදියටයි. දේව මාතාවන් එලිසබෙත් තුමී බලන්ට යනකොට ඇය දේව මාතාවන් තමන් වෙත එනවා දකින්නේ ස්වාමින් වහන්සේගේ මාතා මා වෙත එනවා නේද කියන. ඒ වෙලාවේ ඇයි කියන්නේ ඉස්සින් අතුරින් ආශිර්වාද ලද්දේ වහන්සේය, ඔබගේ කුස ඔත් දරු ඵලයේද ආශිර්වාද ලද්දේ කියා ලුක්තුමාගේ සුභාරංජ පළවෙනි පරිච්ඡේදයේ අපි 42 වෙනි වගන්තේ අපි දකිනවා. එතකොට ඒකෙන් පැහැදිලි වන්නේ මේ නමුමරි යාඥාව ඉතාමත් ජනතාවගේ හදවතට, ඒ වගේම ඇදහිල්ලට කිතු යාඥාවක් විදිහට. මොකද සුදෙලිලා සම්බන්ධ වෙන තරමට අපට හැකියාවක් ලැබෙනවා අපගේ යාඥාවේ ජීවිත අධ්‍යාත්මය ගොඩනගා ගන්නට. ඉතින් ඒකට හොඳ පදනමක් අපි දකිනවා ඒ සුභාරංජි පදනම ඔස්සේ ආපුවේ පළවෙනි වගන්ති කීපේ අනුව. ඒතර දෙවෙනි කොටස අපි දකින්නේ පසු කාලීනව මේ යාඥන එකතු කොටසක් වශයෙන්. අපි සභාව ඉතිහාසය බලද්දී 6 වෙනි සියවසේදී සුදෝත්තම පාප් වහන්සේ එකට උන්වහන්සේ හිටියේ ගෙගරි සුදෝත්තම පාප් වහන්සේ උන්වහන්සේ මේ මේ පිළිබඳ අනුශාසනය කරමින් අනුමැතිය ලබා දුන්නු බව ඉතිහාසයේ සඳහන් වෙනවා. එතකොට පළවෙනි සුදෙලිවිල පදනම් කරපු කොටස දෙවෙනුව අපේ සභාවේ ඉගැන්වීම ඔස්සේ කරපු අපිකට කියන්නේ එක්තරා විදියක යදුම් කොටසක් වශයෙන් සාන්ත මරියනි දේව මෑණිනි පාපිය පුදෙසා දැන් අපි මනවිලි යාඥා කළ මැනව කියන එක එකතු කරලා තියෙනවා. ඉතින් අපිට පේනවා දිගු 6වෙනි සියවසේදී තමයි අපි දකින්නේ මේක එක්තරා විදියක නිල ආකාරයකින් සභාවේ අඳන්ව ඇතුව වඩාත් ව්‍යාප්ත වෙන ආකාරය. දැන් වර්තමාන ලෝකෙ තුල අපි දකිනවා එය සැබවින්ම ඉතාමත් වැදගත් භක්ති අභ්‍යාසයක් වශයෙන්, ජනප්‍රිය භක්ති අභ්‍යාසයක් වශයෙන්. එතකොට එහි අපි දකින වැදගත් කාරණාව වන්නේ ඒ ජපමාලය යාඥාව සමග අපට හැකියාවක් ලැබෙනවා අපගේ විශේෂ අපි ඊළඟට අපි අභිලාෂයෙන් අපි සාකච්ඡා කරන්න යන්නේ නිසා මම කෙටියෙන් ඔබට පවසන්නේ අපට ඉතාමත් ගැඹුරු ආකාරයකින් ක්‍රිස්තුස් වහන්සේගේ දූත සේවාව තේරුම් ගන්නට භාවනා කරන අපට හැකියාවක් ලැබෙන නිසා. ඉතින් අපි ජපමාලේ කියන අතරම අපි දකිනවා කොහොමද ක්‍රිස්තුස් වහන්සේ අනුගමනය කිරීමට අප ගත යුතු මඟ මොකද්ද? දේව මාතාවන්ගේ මැදහත්කම තුළින් අපේ කාරණා දකිනවා. ඉතින් මම හිතන්නේ ජපමාල බැතියේ ජනප්‍රියතාවයට වගේම වැදගත්කමට හේතු වන දෙයක් තමයි මේ සුදෙලි පදම එක පැත්තකින්, අනිත් පැත්තෙන් අර සරල සැකැස්ම. සරල සැකැස්ම සහ අපිට සාමාන්‍ය භාවිතයේදී යොදා ගන්න පුළුවන් ආකාරයක ආකෘතියක් ඒකද තිබෙන නිසායි. ඉතින් අපි ඒ අනුව ජපමාලේ වැදගත්කම අපිට තේරුම් ගන්නට පුළුවන්.
පියතුමනි, ඉතාමත්ම අපගේ අසන්නන්ට අපගේ සදහවත් ජනතාවට ඔබ වහන්සේගේ පැහැදිලි කිරීම වැදගත් වෙන්නට ඇති. අපි නිරන්තරයෙන්ම ජපමාලය කිව යුත්තේ ඇයි කියන දේ ඔබ වහන්සේ අපිට මනාව පැහැදිලි කෙරුවා. ඉතින් ඊළඟට පියතුමනි, මාව ඔබගෙන් අහන්නට ඉන්නේ දැන් ජපමාලේ උච්චාරණය කිරීමේදී ඔබ වහන්සේ ප්‍රකාශ කරපු ආකාරයට අපි අබිරහස් මෙනෙහි කරනවා, අබිරහස් උච්චාරණය කරනවා. මේක අපගේ කිතුණු ඉතිහාසය තුළ ඉතාමත්ම වැදගත්ුණු දෙයක් තමයි ජපමාල අබිරහස්. එතකොට මේ අපි මේ ජපමාලේ උච්චාරණය කිරීමේදී අපි කොහොමද මේ අබිරහස් තේරුම් ගන්නෙ? ඒ අබිරහස් එක්ක අපේ ජීවිතය ගැන අපි මෙනෙහි කරන්නේ කොහොමද කියන දේ තමයි ඊළඟට මම ඔබ වහන්සේගෙන් අහන්නේ.
අබිරහස කියන ඒ සංකල්පයේ දෙස අපගේ අවධානය යොමු කිරීමේදී මුලින්ම කියන්න තියෙන්නේ එය සාමාන්‍ය ජනතා එකපාරට පහසුවෙන් තේරුම් ගන්න පුළුවන් සත්‍යතාවයක් නෙවෙයි. මොකද අභිරහසක් කියපුවාම ඒකින් පැහැදිලි කරන්නේ අපිට යම් සියාකාරයකට වැඩි වැඩි මෙනෙහි කරන්නට අපිට ඒ පිළිබඳ දැනුමක් ලැබෙනවා කියන එක. ඉතින් ජපමාලයේ කියන ඒ සාම්ප්‍රදායික යෙදුම තුළ අපි දකිනවා අභිරහස් කාණ්ඩ කීපයක්. මුලදී තිබුණේ අභිරහස් කාණ්ඩ තුනක්. ඒක තමයි ආනන්දවර අභිරහස, විශේෂයෙන් ජේසුස් ස්වාමීන් වහන්සේගේ බාල අවදි පිළිබඳව එහි සඳහන් වෙනවා. ඒ වගේම ඊළඟට තිබුණේ විශ්ව අභිරහස් කියන කණ්ඩායම. එතකොට ඒක ඒ කාණ්ඩයේ තුල අපි දකින්නේ ජේසුස් වහන්සේ දුක ප්‍රාප්තිය පිළිබඳව තුන්වෙනි වශයෙන් පැවතුනේ මොක්ෂ අභිරහස. ඒ ජේසුස් වහන්සේගේ උත්ථානෙන් පසු උන්වහන්සේගේ සුද්ධාත්මන වැඩම කිරීම ආදී සිදුවීම් සම්බන්ධයෙන්. එතකොට මේ කාණ්ඩ තුන තමයි පළවෙනි තිබුණේ. පසුව අපි දකිනවා දෙවැනි ජෝන් පාප් වහන්සේ අර රොසාරියෝ වෙජියුම් කියන ඒ අපෝසත් අනුශාසනය සමගින් උන්වහන්සේ ඉදිරිපත් කළ ආලෝකීය අභිරහස් කියන ඒ කාණ්ඩය. ඒත් අපි මේ දෙස බලද්දී අපිට පැහැදිලි වෙන කාරණාවක් තමයි මේ අභිරහස් පදනම් වෙලා තියෙන ක්‍රිස්තුස් වහන්සේගේ මෙලව ජීවිතය සහ උන්වහන්සේගේ දූත සේවාව පදනම් කරගෙන. ඒත් මේ අභිරහස් මෙනෙහි කරද්දී අපිට ක්‍රිස්තුස් වහන්සේගේ මෙලොව ජීවිතයේ සැබෑ ක්‍රියාදාමයේ මැනවින් තේරුම් ගන්න පුළුවන්, උනස් දූත සේවය තේරුම් ගන්න පුළුවන්. ඒ අතරම අපට උන්වහන්සේ ගැලවීමේ ක්‍රියාවලිය ඉෂ්ට කළ ආකාරයට පියවරෙන් පියවර යාමට හැකියාවක් ලැබෙනවා. එතකොට අපි දැන් ඒව වර්ග කිරීම පිළිවෙල දැම්මොතින් ආනන්දවර අභිරහස්, ආලෝකීය අභිරහස්, භික්ෂුව අභිරහස් සහ මෝක්ෂ අභිරහස් වශයෙන් පෙන්වන්න පුළුවන්. එතකොට අභිරහස් 20ක් තියෙනවා. ආනන්ද අභිරහස් 5, ආලෝක අභිරහස් 5, වික්ෂ අභිරහස් 5 සහ මෝක්ෂ අභිරහස් 5. එතකොට මේ අභිරහස් දෙස අපි බලනකොට එක්තරා ගලා යාමක් දකින්නට පුළුවන්. දැන් පළවෙනි අභිරහස් 5 දෙස බලද්දී අපිට පේනවා පළවෙනි ක්‍රිස්තුස් වහන්සේගේ උපත පිළිබඳ අපි උන්වහන්සේගේ උපත පිළිබඳ ගාබ්‍රියෙල් දූතන්ගේ දැනුම් දීම පළවෙනි අභිරහස. ඒතු අපිට පේනවා ක්‍රිස්තුස් වහන්සේගේ දූත සේවාවේ සැබෑ ආරම්භය ඇතිවන්නේ ඒ අභිරහස සිදුවන අවස්ථාවේදී, අභිරහස දැක්වෙන සිදුවීම තුලින්. දේව මාතාවන්ට ගාබ්‍රියෙල් දේවදූතයා මංගලම් කියන අවස්ථාවේදී අපි දකිනවා ඇත්ත වශයෙන්ම උන්වහන්සේගේ උපත පිළිසින ගැනීමට මාර්ගය සැලසෙන ආකාරය. බලන්න ක්‍රිස්තුස් වහන්සේගේ ආරම්භය අපි ක්‍රිස්තුස් වහන්සේගේ ජීවිතයේ සහ දුත ආරම්භය අපි දකින්නේ ආනන්දපුර අභිරහස් වල පළවෙනි අභිරහස තුලින්. ඊළඟට අපි දකිනවා දෙවෙනි අභිරහස වන එලිසබෙතුමිය බලන්ට යාම. ඊට පස්සේ අපි ක්‍රිස්තුස් වහන්සේගේ උපත, ඊට පස්සේ අපි ක්‍රිස්තුස් වහන්සේ දේවමාලිගාවේදී ඔප්පු කරන ලැබීම, ඊට පස්සේ අපි කියන ක්‍රිස්තුස් වහන්සේ දොළොස් වයසදී නැති වෙනවට සම්බන්ධ වීම. මේ කරුණ දෙස බලද්දී එකින් එක තුල අපි දකිනවා ක්‍රිස්තුස් වහන්සේ පිළිබඳ අනාවරණය. ගාබ්‍රියෙල් දේවදූතයා කියපු කරුණ දේවමාතාවන් ගේ ජීවිත තුළින් ඉතාමත් මැනවින් දිස්වන ආකාරය එලිසබෙතුමිය ප්‍රකාශ කරනවා. මාගේ ස්වාමින් වහන්සේගේ මාතාව මා ළඟට එන්නේ, දෙවන වහන්සේ වචනේ විශ්වාස කළ ඔබ භාග්‍යවන්තයි කියලා එලිසබෙතුමිය කියන ප්‍රකාශය තුළ ක්‍රිස්තුස් වහන්සේගේ මාගේ ස්වාමීන් ක්‍රිස්තුස් වහන්සේ පිළිබඳ එතන එක්තරා මූලික හැඳින්වීමක් එනවා. ඊට පස්සේ බක්තන් උන්වහන්සේ උත්පත්ති බෙත්ලෙහෙමේ සිදුවන ආකාරය, ඒක සිදුවන්නේ අර පුරාණ කිවිසුමේදී දිවස් ප්‍රසාදිවරුන් ප්‍රකාශ කරපු යම් යම් කාරණාවල් පවා අපට සිහිපත් කරමින් උන්වහන්සේගේ උපත සිහි වෙන ආකාරය අපිට පැහැදිලි විශේෂ සුභාරංජක අතුරු දක්වන ආකාරයට බෙත්ලෙහෙමේ උන්වහන්සේගේ උපත. ඊළඟට අපි දකිනවා විශේෂයෙන් සිවුවැනි අවස්ථාවදී ක්‍රිස්තුස් වහන්සේ දේවමාලි ඔප්පු කරනු ලැබීම. එතකොට ක්‍රිස්තුස් වහන්සේ මෙලව බිහිවෙද්දී සැබෑ යුදෙව් ජාතිකයෙක් විදිහට පුරාණ කිසුමේ සඳහන් ආකාර සැබෑ බැතිමත් පෞලක කෙනෙක් විදිහට උන්වහන්සේ දේවමාලිගාවට ගෙන යනවා. එතකොට ඒ කාලේ තිබුණු එක්තරා නීතියක් තමයි කුලුඳුල් දරුවාව පුද කරනු ලැබීම. ඒ වගේම මවගේ පවිත්‍රතාවයේ යම් යම් අපිකම වත්පිළිවෙත් තිබුණා. ඒව ඉෂ්ට කරන ආකාරයත් බලද්දී අපට පේනවා ක්‍රිස්තුස් වහන්සේ මෙලව සැබෑ මිනිසෙක් විදිහට ජීවත් වූ ආකාරය. ඒ අතරම දොළොස් වයසේ උන්වහන්සේව නැතිවී සම්බන්ධ වීම තුළ අපි දකින පුංචි ඉඟියක් උන්වහන්සේගේ අනාගත දුසවා මා පියාණන්ගේ කාර්යයන් යෙදී සිටව දන්නේ නැද්ද? පළවෙනි අභිරහස් පහ ක්‍රිස්තුස් වහන්සේගේ උපත සහ බාල කාලයේ ඉතාමත් මැනවින් සම්පින්දණය කරනවා. ඒ තුළින් ඉඟි කෙරෙන උන්වහන්සේගේ අනාගත සේවාව පිළිබඳ කරුණු අපි දකිනවා. ඊළඟට අපි දකින්නේ ආලෝක අභිරහස් පහ. මේ ආලෝක අභිරහස් පහ තුළ අපි දකින්නේ උන්වහන්සේගේ ප්‍රසිද්ධ ජීවිතයේ සිදුවීම්. ඒ ප්‍රසිද්ධ ජීවිතයේ සිදුවීම් ඉතාමත් වැදගත්. ඒතර මම හිතන්නේ මේ ඒ අභිරහස් පහ ආරම්භ කරන පළවෙනි අභිරහස උන්වහන්සේ ජෝර්දාන් නදී උන්වහන්සේගේ ස්නාපන පිළිවෙත, අර උන්වහන්සේගේ දූත සේවා ප්‍රකාශයට පත් වෙන වැදගත් අවස්ථාව, සුදෝ ත්‍රිත්වයේ ප්‍රකාශයේ හි සඳහන් වෙනවා. මේ මාගේ පුත්‍රයානෝය උන්වහන්සේ ප්‍රසන්න වෙමි කියලා දේව හඬ ප්‍රකාශ කරන උන්වහන්සේගේ අනාගත සේවාව පිළිබඳ. ඊට පස්සේ අපි දකිනවා උන්වහන්සේ දෙවෙනි ක්‍රම උන්වහන්සේ කරන ප්‍රාතිහාරයන් පිළිබඳ එකතරා එක නිදර්ශනයක් ලැබෙනවා. විශේෂයෙන් කානා නුවර සිදුවීම තුළින් ඒ හැම ප්‍රාතිහාරයක්ම ක්‍රිස්තුස් වහන්සේගේ දූත සේවාව පිළිබඳව, ඒ වගේම උන්වහන්සේගේ අනන්‍යතාව පිළිබඳ, දේව පුත්‍රයාණන් වශයෙන් උන්වහන්සේ අනන්‍යතාව පිළිබඳවත් පැහැදිලි කරනවා. ඊට පස්සේ අපි දකින උන්වහන්සේ දේව රාජ්‍ය ප්‍රකාශ කරන යන ආකාරය තුන්වෙනි. ඒතකොට උන්වහන්සේ දූත සේවාව ආරම්භ කරන්නේ කොයි ආකාරයෙන්? උන්වහන්සේ වනාන්තරයේ සිට එළියට ඇවිත් කියන්නේ පශ්චාත්තාපවන්න දේව රාජ්‍ය ආසන්නය පශ්චාත්තාපන විශ්වාස කරන්න. එතකොට අපිට පේනවා උන්වහන්සේ දූත සේවාවට අවතීර්ණ වන ආකාරයේ ලස්සන සම්පින්දනයක් එම අභිරහස තුළ අපි දකිනවා. එහිදී අපි දකිනේ උන්වහන්සේ කළ ක්‍රියාවන්, උන්වහන්සේගේ ප්‍රාතිහාර තුළින් උන්වහන්සේ දේවරාජ්‍ය මොකද්ද කියලා පැහැදිලි කළා. ඒ වගේ උන්වහන්සේ දේශනා තුළින් උන්වහන්සේ දේවරාජ්‍ය කියන්නේ මොකක්ද පැහැදිලි කළා. ඒ හැම දෙයක්ම මේ තුන්වෙනි ආලෝක අභිරහස තුළින් සම්පින්දනය වෙනවා. ඊළඟට අපි දකිනේ ජේසුස් ස්වාමීන් වහන්සේ අන්‍ය රූප විලාස වීම. අන්‍ය රූප විලාස වීම අපට එක්තරා ආකාරයක ශ්‍රාවකයන්ව අනාගතය සඳහා සූදානම් වීමේ මූලික අවස්ථාවක්. ඒ කියන්නේ අර උත්තානේ සැබෑ ජීවේ පිළිබඳ අත්දැකීම් පිළිබඳ පුංචි අත්දැකීමක් ලබා දෙනවා ඒ ප්‍රධාන ගෝලයන් තිදෙනාට. එයි ඒ අපිට පැහැදිලි කරන උන්වහන්සේ දූත සේවාවේ වැදගත් අවස්ථාවක්. මොකද ගෝලයන්ව තහවුරු කරන්නේ ශ්‍රාවකත්ව තහවුරු කිරීමේ අවස්ථාවක් වශයෙන් අපි ඒ දකිනවා. ඊට පස්සේ ක්‍රිස්තුස් වහන්සේ අපට දෙන්නා වූ උතුම්ම තිලිනයක් වන සත්ප්‍රසාදික පිළිවෙත. එතකොට අපට අම කිතුන ජීවිතයේ ඒන්ද්‍රිය කරුණක් වන සත්ප්‍රසාධක පිළිවෙත උන්වහන්සේ ස්ථාපන කිරීම පස්වැනි ආලෝකයේ අභිරහස්තුනි අපට සම්පින්න කරනවා. ඊළඟට අපි ගත්තොත්ින් අපි වික්ෂෝභ අභිරහස් පහ අපි හුඟක් එක අපි දන්නවා කාල උන්වහන්සේගේ මලියුනේදී දුක් විඳීම, ඊට පස්සේ කස බහර විඳීම, ඊට පස්සේ කටුන්නුන් පැලඳවීම, ඊට පස්සේ උන්වහන්සේ කුරුසිය රැගෙන යාම සහ කුරුසෙන් දුක් ප්‍රාප්තියට ජීවිතේ මුහුණ දීම. ඒතර මේ කොටස් පහ නැත්නම් මේ අභිරහස් පහ මෙනෙහි කරනකොට ඉතාමත් ගැඹුරු ආකාරයකට අපේ ක්‍රිස්තුස් වහන්සේ දුක් ප්‍රාප්තියට අවතීර්ණ වෙන්නත් පුළුවන්. එක එක අභිරහස අපට ඒ දුක් ප්‍රාප්තියේ විවිධ පැතිකඩ අපට කියා දෙනවා. උන්වහන්සේගේ මානසික අරගලය අර යන්නේ හැකින මේ පාත්‍රය මම ඉවත් කරන්න ඒත් ඔබ කැඳන සිදුවේවා කියලා පටන් ගන්නවා පළවෙනි වික්ෂෝභ අභිරහසින්. උන්වහන්සේක නිම කරන්නේ කුරුසිය මත පියාණනි ඔබගේ හස්වලට මාගේ ප්‍රාණය බහාර කරමි. ඉතාමත් ලස්සනට උන්වහන්සේ දුක් ප්‍රාප්තියේ මුහුණ දෙන ආකාරය ඊති බෙන්නා වූ වේදනාත්මක කුරිරි භාවය නමුතේ හැමදේ තුළම දිවෙන් වාසයේ අභිමත ඉතු කරමින් උන්වහන්සේ කාර්ය නිමවටගෙන ආකාරය පැහැදිලි කරනවා. ඉතින් මං හිතන්නේ ඒ අභිරහස් ඔස්සේ අපි යන්නේ ක්‍රිස්තුස් වහන්සේගේ දූත සේවා පිළිබඳ ගැඹුරු ආවර්ජනයක. ඊට පස්සේ අපි දකින මොහොත් අභිරහස් පහ එහිදී උන්වහන්සේගේ උත්ථානය, උන්වහන්සේගේ උන්වහන්සේ අහස් නැගීම, උන්වහන්සේ සුදහත්මන් වහන්සේ එළවීම, ඊට පස්සේ අපි දකින දේව මාතාගේ ස්වාගාරෝපණය, දේව මාතාවන් මොක්ෂ රාජින් ලෙස උතුණු පැලඳවීම. ඒතර මේ කාරණා පහෙන් අපි දකින දෙයක් තමයි ක්‍රිස්තුස් වහන්සේගේ උත්ථානයේ මහිමානිත බව තුළින් ඇතිවෙනා වූ ඒ ගැළවීමේ ප්‍රතිඵල කොහොමද කියන එක. ආ දේව මාතාවන්ගේ මහිමාන්තයට පත්වීමත් අපි දකින ක්‍රිස්තුස් වහන්සේගේ උත්ථානයේ ඵලයක් ලෙසයි. ඉතින් අපි මේ අභිරහස් මම බොහොම සැකවෙන විස්තර කළේ ඔබට මේ ඇයි මේ අභිරහස් අපිට වැදගත් වන්නේ කියන එක, ඒ වගේ ජෆ්මාලිමේ සම්බන්ධ කරන්නේ ඇයි කියන එක. ඒතර ජෆ්මාලි අපි නමුමරි යාඥා ඔස්සේ අපි මේ කියමින් මේ කියනකොට අපිට පේනවා අපි යන්නේ දේව මාතාවන් සමගයි. ඒතකොට දේව මාතාවන් ක්‍රිස්තුස් වහන්සේගේ උපතේ සිට උන්වහන්සේ කුරුස ගස්ස පාමුල වෙනකන් එතුමේ හිටියා. ඒතකොට අපි දේව මාතාවන් සමග අභිරහස් මෙනෙහි කරනකොට අපිට ලැබෙන එක්තරා ආකාරයට ගැඹුරු අවබෝධයක් අපි ක්‍රිස්තුස් වහන්සේගේ සැබෑ අනුගාමිකයෝ. ඒක තමයි පාප් වහන්සේ කිව්වේ මරියතුමී තුලින් ක්‍රිස්තුමන් වෙත. ඒතර අපිට අර දේව මාතාවගේ මැදහත්කමේ ශක්තිය ලබන්නට අපට හැකියාවක් ලැබෙනවා මේ භාවනා කිරීම තුළින්. ඉතින් මම හිතන්නේ මේක සාමාන්‍ය කෙනෙකුට පහසුයි. ඒ කියන්නේ අපි හැමදාම ජපමාලයේ කියනකොට තනි පෞද්ගලික වශයෙන් ඒ වගේම කණ්ඩායම් වශයෙන් කියනකොට අපිට පැහැදිලි වෙනවා අපිට ඒ වගේ මෙනෙහි කරන්න ඒ අභිරහස් මෙනෙහි කරන්න ක්‍රිස්තුස් වහන්සේගෙන් අවබෝධයක් ලැබෙනවා. ඒ වගේම දේව මාතාවන් අප සමග සිටමින් ඒ ක්‍රිස්තුස් වහන්සේව අනුගමනය කිරීමේ ක්‍රියාවලියට දායකවන්ට අපට අවස්ථාව ලබා දෙනවා. ඒතර ඒ තුලින් අපි එක්තරා ආකාරයකට අපි දන්නවා හැම යාඥා තුලින් අපි අපේක්ෂා කරන්නේ දිව්‍යන් වහන්සේගේ මඟ පෙන්වීම, දිව්‍යන් වහන්සේගේ වරප්‍රසාදයේ බලය, දිව්‍යන ශක්තිය. ඉතින් ජපමාලයේ මෙනෙහි කරන යාඥා කිරීමේදී එහි ඇති ලොකු බලයක් ඇති වෙන බව අමුතුවෙන් කියන්න තෝර නැහැ. ඒක නිකන් වචන සමහර අය දකින්න ජපමාලි කියපුවාම නිකන් උච්චාරණයක් අපි දකින්නේ නැහැ. ඒ උච්චාරණය සමග අත්වල බැඳගත්තු භාවනාත්මක ගමනක් තියෙනවා. ජපමාලයේ කියද්දි ඇත්ත වශයෙන් ජපමාලයේ තුලින් අපි එක්තරා අධ්‍යාත්මික ගමනක යෙදෙනවා. ඒකයි වැදගත් වන්නේ. ඒකයි මේ ජපමාලයේ මේ තරම් ජමනක් පියවන එකේ හේතුවක්. අපි ජපමාලයේ උච්චාරණය කරන අවස්ථාවේදී අපිගේ අධ්‍යාත්මික ගමනක යෙදෙනවා. ඒ ගමන යෙදෙන අපිට පහසුයි. අර නමුමරි යාඥාවන් උච්චාරණක අපි යනකොට අපිටම දැනෙනවා එක්තරා ආකාර දේව මාතාවන් සමග අධ්‍යාත්මික ගමනක පිවිසෙනවා කියන එක. ඒක එක්තරා ජීවිතයක අධ්‍යාත්මික සපරීමක් අත්දකින්න අපිට පිහිට වෙනවා. අපි ජපමාලයේ භක්තිය කියවනකොට කියවලක නිම කරද්දී අපිට දැනෙනවා එක්තරා විදිහක ලොකු සතුටක්. දේව මාතාවන් සමග අධ්‍යාත්මික ගමනකදී අපිට ලැබෙනවා අපිට ලොකු ශක්තියක් ලැබෙනවා. සමහරට අපගේ අයදීම් ඒ ජපමාලයේ සමග අපි දෙන්නා වූ අයදීම් දේව මාතාවන්ගේ මැදහත්කම අපිට ලබා ගන්නත් ඒ දෛනිකව ජපමාලයේ කියන අයගේ අත්දැකීමයි. ජපමාලයේ කියන්න අපි දෙවිඳුන්ට කිත්තු වෙනවා. ඒ ජේසුස් සමඟ කිත්තු වෙනවා. ඒ තුළ ක්‍රිස්තුස් වහන්සේගේ බලය, උන්වහන්සේගේ ආදරය, උන්වහන්සේගේ සුවය, උන්වහන්සේගේ රැකවරණය අපි අත්දකිනවා. ඒකයි පොදු ජනතාව තුළ ජපමාලයේ පිළිබඳ මෙච්චර භක්තියක් ආදරයක් තියෙන්නේ. ඒතකොට ඒ ඔවුන් නොදැනුවත් මේ අධ්‍යාත්ම ගමනේ යෙදීම තුළ ඔවුන්ගේ විශ්වාසයත් ප්‍රවර්ධනය වෙනවා. ඒ වගේම ඔවුන්ගේ ජීවිතවල ගොඩනැගීමක් ඇති කිරීමට මේ අභිරහස් දායක වෙනවා. හොඳයි, ඒ අතරම අවසාන වශයෙන් මම කැමති විශේෂයෙන් මේ ජපමාල බැතිය කොයිතරම් දුරට කතෝලික ජනතාවගේ ජීවිතයට ලොකු අත්වැලක් වෙනවාද කියන එක. මම ඉස්සෙල්ල කිව්වා වගේ ඒක සරල සැකැස්ම අනුව අපි පෞලේ යදුමක් වශයෙන් ඒක භාවිත කරනකොට එක එක අවස්ථාවල සාමාන්‍ය යදුම තමයි ඔය කෙනෙක් රෝගීව සිටිනකොට අපි විශේෂයෙන් ජපමාලයේ ඔප්පු කරන ඒ රෝගී කෙනා වෙනුවට. ඒ වගේම අපි දකින්න අපි වන්දනා ගමනක් යනකොට වන්දනා ගමන යනකොට සාමූහිකව හැම දිනාටම සහභාගී වෙන්නත් පුළුවන්. ඉතමත් භක්තිය වන්දනා ගමන යද්දී ජපමාලයේ උච්චාරණය කරන්නත් පුළුවන්. ඒ අතරම අපි දකිනවා කෙනෙක් තමාගේ ජීවිතයත් දීපාන්දර නැගිටලා එහෙම නැත්නම් හවස තමයි වැඩ ඇවිල්ලා ආවට පස්සේ නිස්කලංක වේලාවක භක්තිය යාඥාව තනිය කියද්දි අපි දකිනවා ඒක ලොකු අධ්‍යාත්මික අත්දැකීමක් වෙනවා. මම ඉස්සෙල්ල කියපු ආකාරයට අර ජපමාලේ නමුමරි යදුම කියමින් ඒ රිද්මය අපිට උපකාරී වෙනවා. ඒ එක්තරා ආකාරයකට අවධානය යොමු කරන්නට මනස අවධානය යොමු කරමින් යාඥා කරන්නට. ඒ අතරම මම ඉස්සෙල්ල කිව්වා වගේ ඒක තනියම අපි යාඥා කරද්දී ඒක හොඳ භාවනාවක් වෙනවා ජීවිතේ අධ්‍යාත්මික විදිහ ගොඩනගා ගන්නට. ඉතින් මම බැලුවේ මේ යාඥාවේ මේ ජනප්‍රියතාවයේ තුල මට හිතෙනවා ඒක පරපුරින් පරබට යන ආකාරයට අද සභාව තුල ව්‍යාප්ත වෙලා තියෙනවා. සමහර අවස්ථාවලදී එක්තරා විදිහකට සමහර විවේචනය කරන්න පුළුවන් මේක අර අපි එක දිගට කියවනකොට එක්තරා එහි අර කෘතිම භාවයක් තියෙනවයි කියන එක. ඒක මම හිතන්නේ ඒක ජපමාලේ හරි වටහා ගත්ත නැති අය කියන කතාවක්. වට අපි ජපමාලේ නමුමරි යාඥා කියමින් අභිරහස් ගැන මෙනෙහි කරනකොට අපි නොදැනුවත්ම අපගේ සිත යොමු වෙනවා දේව මාතාවන් මැදි කරගෙන අර ගැලවීමේ වැදගත් සත්‍යතාවන් වෙත. ඒක යොමු වෙනකොට අපගේ අවශ්‍යතාවය සම්බන්ධ කරගන්න පුළුවන්. මම ඉස්සෙල්ලා කිව්වා වගේ රෝගී අය වෙනුවෙන් අපිට ජපමාලේ ඔප්පු කරන්නට, මලාව් අය වෙනුවෙන් යාඥා ඔප්පු කරන්නට, ඒ වගේම පොදු වැඩක් කරද්දී ඒ වැඩට සම්බන්ධ කරගෙන ජපමාලේ ඔප්පු කරන්නට, ඒ වගේම වැඩගත් වැඩි පිළක් මීසම දියත් කරද්දී ජපමාලේ උච්චාරණය කරලා ඒ වැඩකට ආරම්භ කරන්නට. මේ හැමදේම පැහැදිලි කරන්නේ ජපමාලේ තිබෙන ප්‍රායෝගික බව මෙන්ම ජපමාලේ බැතිය තුල අපට පුද්ගලයන් වශයෙන්ුත් සාමූහික වශයෙන්ුත් අපට ඉදිරියට අධ්‍යාත්මික වර්ධනය වෙන්න හැකියාවක් තියෙන නිසා. ඉතින් මම හිතන්නේ මේ කතෝලික සභාව සතු ඉතාමත් වැදගත් වස්තුවක්. වැදගත් වස්තු සම්ප්‍රදායක් අපි ඒක රැක ගන්නට ඕන. ඒ සඳහා අනිත්‍යව දිරිපත් කරන්නට අපි පියවර ගන්න එක වැදගත් කියලා මට හිතෙනවා. ඉතින් මේ දේව මාතාවන් කැප කරපු මේ මැයි මාසේ වඩාත් හොඳින් ජපමාලයේ තිබෙනා වූ ගැඹුරු හරයන් තේරුම් අරගෙන එයින් අධ්‍යාත්ම ගුණනගා ගන්නට අපි හැමදෙනාම කැප කරමු.
පියතුනි, අපි ජපමාලේ අභිරහස් බොහෝ වෙලාවට නිකන් කියවන්නම් වාලේ කියවනවා තමයි. අද දවසේ ඔබ අපිට පැහැදිලි කෙරුවා අභිරහස් තීරුම් ගන්න කොහොමද, ඒවා අපි මෙනෙහි කරන්නේ කොහොමද, ඒවා අපගේ ජීවිතයට ඈඳ ගන්න කොහොමද කියලා ඔබ වහන්සේ අපිට මනාව පැහැදිලි කරලා දුන්නා. ඉතින් ඒක නිසාම අපි ඔබ වහන්සේට අනේක වාරයක් ස්තුතිවන්ත වෙනවා. අප වෙනුවෙන් මේ මැදිරියට ඇවිල්ලා මේ මණ්ඩපේ ඉඳගෙන අපගේ දේව ජනතාවට, ඒ වගේම කතෝලික නොවන ජනතාව පවා අද දවසේ ජපමාලිය කියන දේ පිළිබඳව යම්කිසි වැටහීමක් ඇති කර ගන්නට ඇති. ඒ විතරක් නෙමෙයි, ජපමාලිය ගැන දන්නම බොහෝ අය, නමුත් ජපමාලියේ තිබෙන්නා වූ හරය අභිරහස දන්නේ කතෝලික නොවන අය බොහොම අල්ප වශයෙන්. මං හිතන්නේ ඒ අයට පවා අද දවසේ ජපමාලිය පිළිබඳ යම්කිසි දැනුමක් තමන්ගේ ජීවිතයට එක්කාසු කර ගන්නට ඔබ වහන්සේ අපිට මනාව ඒ පිළිබඳව කරුණු කාරණා පැහැදිලි කරලා දුන්නා. ඉතින් ඒක නිසාම පියතුමනි, අපි මේ අවස්ථාවේදී ඔබ වහන්සේට සමු දෙන්නේ ඉතාමත්ම හදපිරි කෘතඥතාවයකින්. ඔබ වහන්සේට බොහොමත්ම ස්තුතියි.
ලෝකාග්‍රකන්නේ පූජාග්‍රගානේ ප්‍රීතේ ක දෝනි
ඔබේ සුසිල් කැලුම් දෙනා ලෝකාග්‍ර කන්නේ පූජා කරන්නේ ප්‍රීත්වේක දෝනි ඔබේ සුසිල් කැලුම් දෙනා ලෝකේ සමදාන ශ්‍රීයනා පාපේ අන්ධකාර වේග බින්දනා මාතාය ලෝක පූජනාලනා වෙනමෝ සදාන වේදනංගෙනා ලෝකාග්‍ර කන්නේ පූජාග්‍රණී ප්‍රීතේක දෝනි ඔබේ සුසිල් කැලුම් දෙනා ආලෝක රශ්මිදාර රංජනා දේවාති දේවරාජ ධර්ම ශෝභනා මාතාය ලෝකයෙහි දල්වනා වෙනමෝ සදාන වේදනංගෙනා ලෝකාග්‍ර කන්නේ පූජාග්‍රණී ප්‍රීත්‍රේක දෝනි ඔබේ සුසිල් කැලුම් දෙවා ස්වර්ගීක තේජවන්ත නන්දනා දේවා වර ප්‍රසාද රාශි වස්වනා මාතාය ලෝක යාත ලොල්වනා වෙනමෝ සදාන වේදනංගෙනා ලෝකාග්‍ර කන්නේ පූජාග්‍රණී ප්‍රීතේක දෝනි ඔබේ සුසිල් කැලුම් දෙනා ලෝකාග්‍ර කන්නේ පූජාග්‍රණී ප්‍රීතේක දෝනි ඔබේ සුසිල් කැලුම් දෙනා